ඔබතුමයි නඩ දෙන්න ඔව් ගරුමැතිතුමා වීරකොඩි මැතිතුමා
ගරු නියෝජක කතානායකතුමනි අද අධ්‍යාපන හා මානව හිමිකම් මානව සංවර්ධන ආංශික කාරක සභාව පැවැත්ුණා එහිදී මේ රටේ සමස්ත කලාකරුවන්ට කර්තෘභාගය ගෙවීම සම්බන්ධව බුද්ධිමය දේපල පනත සංශෝධනය කිරීම සඳහා වූ කතිකාවතක් ආරම්භ කරා එහිදී ඒ බුද්ධිමය දේපල පනත සංශෝධනය කළා මේ රටේ කලාකරුවන්ට කර්තෘභාගය ලබා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කමිටු සමාජිකයෙකු නොවුනත් මම සහභාගී වුණා ඒ අවස්ථාවේ නීතිමය තත්වයක් පිළිබඳ මගේ අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ආංශික කාරක සභාවේ සභාපතිවරයා මන්ත්‍රීවරයෙකුට කාරක සභාවේ සභිකයෙකු නොවන මන්ත්‍රීවරයෙකුට අදහස් ප්‍රකාශ කළ නොහැකියයි පවසා නිරීක්ෂකයෙකු හැටියට පමණක් කටයුතු කළ හැකි බවට නියෝගයක් කරන්නට යෙදුණා මේ සභාවේ දිගු කාලීනව ආංශික කාරක සභාවලත් අමාත්‍ය කාරක සභාවලත් සභාපතිවරයාට එවන් අවස්ථාවක් තිබුණත් කිසිදු මන්ත්‍රීවරයෙකුට කතා කිරීමට අවස්ථාව ලබා දීලා නැත්තේ නැහැ හැම අවස්ථාවකම අපිට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දීලා තිනවා ස්ථාවර නියෝග වලට අනුව කිසි තැනක කතා නොකළ හැකි බවට සඳහන් වන්නේ නැහැ මේ තත්ත්වය යටතේ අපි කරුණු හොයා බලනකොට අපට වැටහි ගිය දේ තමයි දැනටත් රෝහණ වීරසිංහ මැතිතුමා ඇතුළු කලාකරුවන් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් තියෙන කමිටුවක් තුලින් ඉටු කරන කාර්යභාරය සභාපතිවරයාගේ මිත්‍රයෙක් වෙච්ච බුලත් සිංහල කියලා පුද්ගලයෙකුගේ ඇතුළු කණ්ඩායමකට බාර දීම වෙනුවෙන් අපේ කටවල් වහලා ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කිරීමට ගත්ත උත්සාහයක් ඇටියට මේ නිසා ඉදිරියේදීත් මේ තත්ත්වය අනිකුත් කාරක ආංශික කාරක සභාවල සහ අමාත්‍යාංශ කාරක සභාවල ක්‍රියාත්මක වෙන්න ගත්තොතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ මහජන නියෝජිතයන් හැටියට කරන කාර්යභාරය ඉටු කිරීමට බරපතල තත්ත්වයක් ඇතිවිය හැකි. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරනවා මම මේ තත්ත්වය මින් ඉදිරියට ඇතිවන ආකාරයට කටයුතු කරන්න කියලා. අදාළ සභාපතිවරුන් මේ පාර්ලිමේන්තුව පිළිබඳව පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඒ වගේම ස්ථාවර නියෝග පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කළ යුතුයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා හිටපු නියෝජ කතානායකවරුත් හැටියට.
ඔව් ආශිමාර්ෂික මැතිතුම
කාරක සභාවේ සභාපතිවරයා හැටියට මම කටයුතු කරේ ස්ථාවර නියෝග අනුව. මම ස්ථාවර නියෝග කියවන්න ලෑස්ති වුණා විදිහේ මම එතුමාට ප්‍රකාශ කරේ ඔබතුමා කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරු 20 දෙනාගෙන් කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඔබතුමාට නිරීක්ෂකයෙක් හැටියට සහභාගී වෙන්න ඕන කියපු ගාම මෙතුමා කඩාගෙන පැන්නා. මේක ඇත්ත කතාව. මම එතනින් එහාට මට කතා කරන්න දුන්නෙත් නැහැ. මාධ්‍ය අද මාධ්‍ය සඳහා විවෘත කරලා දෙන මාධ්‍යවල තියෙන ඔබතුමාටත් මේක පරීක්ෂණයක් කරන්න බුණා. මම කියන ඒ සාධාරණ පරීක්ෂණය කරන්න. මෙතුමා නියෝජ්‍ය කතානායකවරයා හැටියට මේ පාර්ලිමේන්තුවේ නීති රීති දන්නේ නැහැ. ඒ දැන් නැති නිසා සමායි ඒ වගේ කඩාපැන්නේ. මේ අපේ කාරක සභාව හිටිය අනිත් මන්ත්‍රීවරු සියලු දෙනාම ඉන්නවා. ඒ හැමෝගෙම ඒ කාරණේ මතු කරලා කියන්න හදපු ගමන් තමයි මෙතුමා කඩාගෙන කෑ ගහගෙන කාගෙන ගියේ. ඒ වගේම අද ඒ කාරක සභාවේ කිසිම කාරණේ කිසිම පක්ෂග්‍රාහීකමක් නැතුව අපි ඒක විසඳුවා. එතුමා දන්නේ නැහැ එතුමා දිගටම හිටියනම් ඒක බලන්න තිබුණා. ඒ වගේම ඒ විසඳීම ඔබතුමා ඔය කියන නම් කියන සියලු දෙනාගේ මහලා බලන්න මේ රටේ විසඳ ගන්න බැරි වූ ප්‍රශ්නයක් අපි ආංශික අධීක්ෂණ කාරක සභාවට ගෙනලා කලාකරුවන් වෙනුවෙන් විසඳන්න උත්සාහ අද ඒ අපි 12යි 50 වෙනකම් අපි රැස්වීම කරා. අපි ඒක කරලා ඒ විසඳීමට ආවා. අපි මේ විසඳීමට අවසාන විසඳුමක් ලබා දෙන්න නැවත රැස්වීම ලබන සතිය කැඳවනවා අපි. අපි ඒ ආකාරයෙන් කටයුතු කරනකොට සමාජිකයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ආංශික අධීක්ෂණ කාරක සභාවලට ඇයි 20 දෙනෙක්පත් කරන්නේ? එහෙනම් පුළුවන් ඔක්කොටම ඇවිල්ලා කඩාගෙන පැනලා කෝප්පෙකට එහෙම ගිහිල්ලා කතා කරන්න පුළුවන්ද? බෑ අවසර ගන්න සභාපතිවරයා අවසර අරන් නිරීක්ෂකයෙක් හැටියට සහභාගීලා සමාජික එකඟ නම් කතා කරන්න පුළුවන් මන්ත්‍රීවරුන්ට. ඒක එකඟතාවයේ ගන්න කලින් මෙතුමා කඩාගෙන පැනනා. ඒක තමයි ඇත්ත කතාව උනේ. අනිත් සමාජික මාත්‍රු එහෙම හිටියා මෙතන.
මේ
සමාජික මාත්‍රු මම කාරක සභාවේ අනිත් සමාජික මාත්‍රු මේක පැහැදිලි කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද මේ මේ මෙහෙම දෙයක් වෙන්න බෑ. මම හිටපු නියෝජ්‍ය කතානායක කියලා බලහත්කාරයෙන් එහෙම කරන්න බෑ.
හරි ඔබතුමා කියපු කාරණේ තේරෙනවා. හරි බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාට වෙනත්
කාරණයක් තියෙනවා. ගරු නියෝජ කතානායකතුමනි මම මේ මගේ පෞද්ගලික ප්‍රශ්නයක් විසඳ ගන්න නෙමෙයි මෙතෙන්ට ගියේ. මම බලහත්කාරයෙන් කතා කරන්න කිසිම හේතුවක් නැහැ. මගේ අදහස අනිත් එක මම අහපු ප්‍රශ්නය නීත්‍යානුකූලව යමක් ඉටු කළ හැකිද පිළිබඳව නීතිපතිවරයාගේ නියෝජිතයෙකුත් සිටේ එයාගෙන් ඇහුවේ. ඉතින් මේ ප්‍රශ්නය අහනකොට ඔබතුමාට කතා කරන්න බෑ. අද මන් දන්නේ අද මෙතන මාධ්‍ය ඉන්නවද කියලා. හැබැයි මාධ්‍ය සනිටුවන් වෙලා ඇති. මොකද්ද අහපු ප්‍රශ්නය? ඇයි එතුමා ඒ ආකාරයට මගේ කට වහන්න උත්සාහ ගත්තේ? මේක මට වෙච්ච දෙයක් නෙමෙයි. අද ඉදිරියටත් ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන්.
ඔබතුමා මේ කාන්නේ පිටිමදව පෙන්වා දීම. ඔව්,
මේක මගේ පෞද්ගලික දෙයක් නෙමෙයි ගරු නියෝජක කතානායකතුමනි. ඉදිරියටත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්.
සුජිත් පෙරමැතිතුමා
පස්සයක් පැනනගුවා. ඒ අවස්ථාවේ කුලක සභාපතිතුමා කිව්වා ඔබතුමාට සමාජික නොන් නිසා නීත්‍යානුකූලව මෙතෙන්දි අදහස් දක්වන්න හැකියාවක් නැහැ. ඔබතුමාට අවශ්‍යතාවයක් තියෙනවා ඔබතුමාගේම කණ්ඩායමේ තවත් මන්ත්‍රීවරයෙක් හිටියා එතුමා හරහා මේ ප්‍රශ්නේ යොමු කරන්න කියන එක තමයි සභාපතිතුමා කිව්වේ.
හොඳයි. නෑ මම හිතන්නේ මේ
නීති අනුව කාර්ක සභාවේ මම දන්න කොයිම අවස්ථාවක සම්බන්ධ.
හරි, අපි මේ ගැන දිගින් දිගට කාලය මේවා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ යම් අපහසුතාවයක් වුණා නම් ඒ ගැන කනගාටු වෙනවා ඔබතුමාට. ගරෝ
ගරු නියෝජක
කතානායකතුමනි,
එතුමාම එක්සත් ජාතික පක්ෂයේ අපේ හිතවත් මන්ත්‍රීතුමාගේ කතාවෙම පැහැදිලි වුණා සභාපතිතුමා කියපු දේ වැරදි කියලා. එයින්ද මම කියපු දේ හරි කියන එක ඔප්පු කිරීම පිළිබඳව සුජිත් පෙරේරා මන්ත්‍රීතුමාට මම ස්තුතිවන්ත වෙනවා. සියලුම
පාර්ලිමේන්තුවේ බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. මේ කාන්නේ මෙතනින් අපි අවසන් කරමු. නෑ නෑ, මෙතනින් මේක අවසන් කරමු. අපි ඉස්සරහට ස්ථාවර නියෝග යටතේ හොඳයි. හරි, බොහොම ස්තුතියි. නෑ නෑ, මම ස්ථාවර නියෝගය කියවන්නම් ඔබතුමාට. සාමර නියෝග යටතේ තියෙන අදාරාංශික අධීක්ෂණ කාර්ය සභාවක සමාජික මන්ත්‍රීවරයෙකු නොවන යම්කිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් එවැනි කාර්ය සභාව කටයුතු නිශ්චය කරන ලැබීමට සහ එම කාර්ය සභාවේ සභාපතිය විසින් අවසර දෙන ලැබිය කියන එක තමයි තියෙන්නේ. ඔබතුමා කියපු දේ හරි. නමුත් ඒක යම් අතපසු වීමක් වෙලා තියෙනවා. ඒක නිසා ඒක මම හිතනවා ගරු මන්ත්‍රීවරේ කාපාම කාර්ය සභාවක සභාපතිවරයෙකුට දැනුම් දීලා කතා කරන්න අවස්ථාව දෙන්න. එතකොට මේ ප්‍රශ්නේ අපහුමත් වෙන්නේ මේ කාන්නේ මෙතනින් හර කතා කරන්න අවශ්‍ය වෙන්නේ ගරු මන්ත්‍රීතුමා. ඔව් නයිසයි සෙමෙතුමා,
මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ස්ථාවර නියෝග 32.4 පිළිබඳව පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ප්‍රශ්නයක් සඳහා අවම වශයෙන් තුන්වන අවස්ථාවේදීවත් පිළිතුරු සැපයිය යුත්තේය. මේ ස්ථාවර නියෝගවල බොහොම පැහැදිලිව සඳහන් වෙනේ කාරණය. මම අහලා තිබෙනවා අද තුන්වෙනි ප්‍රශ්නය 2013 සිට මේ දක්වා ජනාධිපතිතුරුන්ගේ විදේශ සංචාරය එවට ගිය වියදම සහ ඒකට ගිය පුද්ගලයන් ගැන. මේ ප්‍රශ්නය පළවෙනිවතාවට එන්නේ 2019 තුන්වෙනි මාසේ 8 වෙනිදා. එදා මාස 3ක් කල් ගන්නවා. ඊට පස්සේ 2019 6 වෙනි මාසේ 18 වෙනිදා එනවා. එදත් මාස 3ක් කල් ගන්නවා. 2019 9යි 10ට අදාවට පස්සේ මාස 6ක් කල් ගන්නවා. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නෙට අවුරුද්දක් කල් අරගෙන තිබෙනවා. මම අහන්නේ ජනාධිපතිවරු හිටපු ජනාධිපතිවරු සහ වර්තමාන ජනාධිපතිවරයා ගියපු සංචාර පිළිබඳව. ඒක තොරතුරු තිබෙනවා රජයේ යටතේ. ඒ වගේ ප්‍රශ්න උත්තර දෙන්න තුන්වෙනි වතාවට කල් ගන්නවා නම් එක පැත්තකින් ස්ථාවරියෝ කඩකිරීමක්, අනිත් එක මෙහෙම ඇයි මන්ත්‍රීවරුන්ගේ මේ ප්‍රශ්න වලට මෙහෙම මගහැරියන්නේ කියලා මම දැනගන්න කැමතියි.
ඔබතුමා කියන කාරණේ මම පිළිගන්නවා. මම හිතන්නේ අපි අවස්ථා තුනකදීවත් අරවාශයෙන් ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන සලස්වන්න ඕනේ. ඒ වැඩපිළිවෙල නිවැරදි කරන්න අවශ්‍යයි කියන එක මම පිළිගන්නවා. මම හිතන්නේ ඒක මගේත් බලවත් ප්‍රසාදේ පර කරනවා. මොකද තව ප්‍රශ්නයක් තිබුණා හතරවෙනි වතාවට අහපු ප්‍රශ්නයක්. ඒසක නිවැරදි කරන්න කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා අපේ සභානායකතුමාගෙන්. ගරු සභානායකතුමා.
නෑ, අත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ අහන ප්‍රශ්න වලට අපි අත්ත වශයෙන්ම ඍජුව උත්තර දිය යුතුයි. පාර්ලිමේන්තුවේ ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒකට උත්තරයක් දෙන්න ඕනේ. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය කියලා කියන්නේ.
ගරු සභාපතිතුමා හැටියට අධීක්ෂණ කාර්ක සභාවේ අශු මාර්තික මහත්තය ප්‍රකාශයක් කරුවේ නැහැ. වෙනත් මන්ත්‍රීවරයෙක් ලැබුවා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. මම තමයි ඒක
හොඳයි ගරු මන්ත්‍රීතුමා, ඒක පැහැදිලි
කෙරුවා. වෙනත් මන්ත්‍රීවරයෙක් හරි අවශ්‍ය නම් ඉදිරිපත් කරන්න කියන කාරණා.
බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩකතු ආරම්භයේ යෝජනා පිළිබඳ දැනුම් දීම සහ දිනට නියමිත වැඩ කටයුතු ශ්‍රම වාසනා අරමුදල් සංශෝධන පනත් කිටුම්පත් දෙවනවර කියවීම
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ශ්‍රම වාසන අරමුදල සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා.
එකේ සිට හත දක්වා ඔබතුමා කියවනවද?
ස්වභාවිකද?
සමාවෙන්න. ගරු සවීන්ද්‍ර සමරේ මැතිතුමා.
ගරු
අංක එක.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 1998 අංක 12 දරන සම්වාසන අරමුදල් පනත සංශෝධනය කිරීමේ මේ අවස්ථාවේදී ඒ පිළිබඳව සභාවට කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම ගැන මම පළමුවෙන්ම සන්තෝෂ වෙනවා. මේ පනත මුල්වරට 1998 අංක 12 දරන සම්වාසන අරමුදල් පනත හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේ පනත තුලින් මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් කම්කරු සුබසාධනය උදෙසා ඇති කරගත්ත ආයතනයක් තමයි මේ සම්වාසන අරමුදල කියලා කියන්නේ. ඉතින් මේ සඳහා මේ අරමුදල් මේ ආයතනයට ලැබෙන්නේ සම්වාසන නමින් ඒ පනත තුලින් බලාපොරොත්තු වුණ මේ ලොතරැයියෙන් තමයි මේ සඳහා අරමුදල් මේ ආයතනයට ලැබෙන්නේ. නමුත් පසුව ගත්ත තීරණයකට අනුව මේ සම්වාසනා කියන නාමය වෙනුවට ලොතරැයි මණ්ඩලයත් සමග කරන ලද සාකච්ඡාවලින් පස්සේ මෙය ජාතික සම්පත නමින් මේ ටිකට් පත අලෙවි කරන්නට පසු කාලයක තීරණය කරලා තිබුණා. නමුත් ඒ අනුව එය සංශෝධනය වීම නීතියානුකූලව කරලා තිබුණේ නැහැ. දැන් මේ පනත තුලින් අපි දන්නවා මේ රටේ සමස්ත ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් කාරණා කීපයක්, කාරණා පහක්, අරමුණු හයක් ඔස්සේ මේ පනත ක්‍රියාත්මක වුණේ. එතකොට අද මෙහි පළවෙනි සංශෝධනය හැටියට මෙහි නාමය වෙනස් කිරීම පිළිබඳව ජාතික සම්පත ලෙස මේ ලොතරැය්‍ය නාමය වෙනස් කිරීම පිළිබඳව අද කරුණු ඉදිරිපත් වෙනවා. මීට අමතරව දැන් අපි දන්නවා මේ අරමුදල් සතියකට හැම සෙනසුරාදාවකම මේ ලොතරැය්‍ය අලෙවි වෙන්නේ. මේ ලොතරැය්‍ය අලෙවි කරලා ඒකේ ලැබෙන අරමුදලෙන් යම්කිසි ප්‍රතිශතයක් මේ ආයතනයට බැරවෙනවා. ඒ තුලින් තමයි මේ අරමුදල ක්‍රියාත්මක වෙගෙන යන්නේ. එතකොට මේ අනිත් කාරණය තමයි, ප්‍රධාන කාරණය තමයි, මේ ලැබෙන ප්‍රතිලාභ වලින් සේවා නියුක්තිකයන් සඳහා තමයි මේකේ මේ ප්‍රතිලාභ මෙතෙක් කාලයක් ලැබලා දුන්නේ. දැන් අපි අද ගේන සංශෝධනය තුලින් මේ සේවා නියුක්තියන් හා ඔවුන්ගේ යැපෙන්නන් උදසාද මේ ප්‍රතිලාභ ලබා දීමට අපි බලාපොරොත්තු වෙන බව මම මේ සභාවට ඉදිරිපත් කරන්නට ඕන. මොකද අපි දන්නවා සමහර අවස්ථාවන් වලදී ප්‍රායෝගිකව සමහර සේවා නියුක්තිකයන් හට මේ මුදල් ලබා දීමේදී ඒ අයට වෙන ඒ අත්වන ඉරණමට අනුව සමාජයට ඒ අයගේ ප්‍රතිලාභීන්ට යැපෙන්නන්ටත් මේ ප්‍රතිලාභ ලබා දීම සුදුසු වෙනවා. උදාහරණයක් ඇටියට අපි හිතමු යම්කිසි කෙනෙක් සේවයේ ඉදලා ඉඳලා ඔහු හදිසියේ මිය ගියෝ. ඔහු වෙනුවෙන් ඒ යැපෙන්නන්ට තමයි ඒ ප්‍රතිලාභ ලැබිය යුත්තේ. ඉතින් අන්න ඒ නිසා ඒ සඳහා ඒ අයටත් මේ ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් තමයි අපි මේ සංශෝධනය ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ කාරණේ තමයි ප්‍රධාන වශයෙන් අපි දන්නවා මේ සේවා නියුක්තිකයාට සමහර වෙලාවට ඔහු සේවා කරන ස්ථානයේ යම් කිසි ප්‍රශ්නයක් වෙලා ඔහුව සේවෙන් ඉවත් කරොත් ඔහුට සිද්ධ වෙනවා අධිකරණයේ පිහිට පතන්නට ඔහුට සිද්ධ වෙනවා. එහෙම වෙච්ච අවස්ථාවන් වලදී ඔහුට නීති ආධාර සැපීම පිණිස මෙතෙක් කල් මේ පනතේදී සේවා යෝජකයාට තමයි මේ මුදල් ලබලා දීලා තියෙන්නේ. මම හිතන්නේ ඒක අනිත් පැත්ත ඉවේ යුත්තේ දැන් අපි සේවා යෝජකයාගෙන් ඒක අයින් කරලා ඒ වෙනුවට සේවා නියුක්තිකයා වෙත එම නීති ආධාර මුදල් ලබා දීම තමයි අපි මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක තමයි ප්‍රධාන වශයෙන්ම මේ කරන වෙනස්කම් තුන. එතකොට මේ අරමුදලෙන් තම කලින් මතක් කළා වගේ ප්‍රධාන වශයෙන් අපි අරමුණු හයක් ඔස්සේ මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ඒ සේවා ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේකේ තියෙනවා සේවා නියුක්තියකින් සුපසාධනය ප්‍රවර්ධනය කිරීම, සේවා නියුක්තිකයන් සේවයේ යෙදී සිටින ආයතන පූර්ව දැනුම් දීමකින් තොරව වසා දැමූ අවස්ථාවක ඒ සේවා නියුක්තිය මූල්‍ය වෙනත් ආධාර සැපීම, හදිසි අවස්ථාවලදී සේවා නියුක්තිකයන්ට වෛද්‍ය හා වෙනත් පහසුකම් සැපීම, සේවා නියුක්තයන් විරුද්ධව පරීක්ෂණ ආරම්භ කරන විටකදී ඔවුන්ට තාවකාලිකව ආධාර සැපීම, වියසන අවස්ථාවන්වලදී සේවා නියුක්තයන්ට ඔවුන්ගේ යැපෙන්නන්ට මූල්‍ය හෝ වෙනත් ප්‍රතිලාභ සැපීම, සේවා නියුක්තයන්ගේ සුපසාධනය සඳහා විශිෂ්ට සේවාවන් කර ඇති තනත්තන් ත්‍යාග පිරිනැමීම. මේව තමයි අරමුණු. මේක ආරම්භ කරලා 2010 වෙනකොට මෙහි රුපියල් මිලියන 3ක පමණ ආදායමක් මේ ලොතරැයියෙන් ලබාගෙන තිබුණා. ඉතින් ඒක ප්‍රමාණවත් නොවන නිසා මේ වෙනස් වීම කරලා පසුව මේක මිලියන 6 දක්වා 2018 වර්ෂයේ වෙනකොට ශීඝ්‍ර වර්ධනයක් මේ තුල පෙන්눔 කරලා තියෙනවා. නමුත් අපි අවස්ථා කීපයකදීම ලොතරැයි මණ්ඩලයත් සමග මුදල් අමාත්‍යාංශයත් සමග අපි සාකච්ඡා කෙරුවා මේ ලබා දෙන ප්‍රතිශතය අපිට වැඩි කර ගැනීම සඳහා. නමුත් ඒකට අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ ලැබෙන ඒ ප්‍රතිශතය ටිකක් වැඩි කරගත්තොත් අපිට මම හිතන්නේ මීට වැඩිය ඵලදායි සේවාවක් ඒ ජනතාව වෙනුවෙන් කරන්නට අවස්ථාවක් ලැබෙයි කියන විශ්වාසය සතුව තියෙනවා. මේක තමයි සම්වාසනා අරමුදල තුලින් අපි විශේෂයෙන් මේ අවස්ථාවේදී කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව අද අපි පරිපාලක සභා සංශෝධන පනත් කෙටුම්පත දෙවන කීවීමේ අවස්ථාවේදී මේක ප්‍රධාන වශයෙන් අරමුණු දෙකක් ඔස්සේ මේ කටයුත්ත අද අපි සංශෝධනය කිරීමේ මේ කෙටුම්පත අපි ඉදිරිපත් කරන්නේ. පළවෙනි කාරණය තමයි අපි දන්නවා දැන් මේ වෙනකොට 1941 අංක 27 දරන පරිපාලක සභා ආඥා පනත යටතේ සඳහන් නියෝගයක් හෝ විධානයක් උල්ලංඝනය වෙන අවස්ථාවකදී අපි හිතමු යම් කිසි ආයතනයක සේවකයන් සඳහා වැටුප් ගෙවීම නතර කරලා තියෙනවා. ගෙවන්නේ නැහැ ඒ ආයතන. එතකොට ඒ සඳහා මේ වෙනකොට තියෙන නීති රීති වලට අනුව බොහොම සුළු දඩමුදලක් තමයි ඒ අයට පනවලා තියෙන්නේ. මේකේ තියෙනවා රුපියල් 250ක සහ රුපියල් 500ක් සහ 6 මාසක සිර දඬුවමක් තමයි මේ සඳහා තියෙන්නේ. දැන් අපි මේක අද මේ සංශෝධනය කරලා මේ මුදල රුපියල් 5000 සිට 10000 දක්වා දඩමුදලක් සහ වසරක් නොඉක්මන බන්ධනාගාරගත කිරීමක් දක්වා මේක වැඩි කරනවා. මොකද අද මේ අවස්ථාවේ තියෙන මේ වාතාවරණයත් එක්ක මං හිතන්නේ රුපියල් 250 සිට 500ක දඩයක් නියම කරනවා කියන එක කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේක රුපියල් 5000 සිට 10000 දක්වා වැඩි කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟට සේවායෝජකයෙක් ලේකන පවත්වාගෙන යෑම පැහැරහැරියාම දැන් සමහර අපි දන්නවා සමහරුන්ගේ විස්තර හොයලා බලනකොට ලේකන නැහැ. ඒ ආයතනවල මේ ලේකන නැහැ. ලේකන පවත්වාගෙන යෑම පැහැරහැරලා. එහෙම වෙච්ච අවස්ථාවක දැනට තියෙන නීතියේ තියෙන රුපියල් 1000ක් හෝ මාස 6ක සිරඳඬුවමක්. මේක අපි රුපියල් 20000 දක්වා වැඩි කරන ගමන් වසරක සිරඳඬුවමක් දක්වා මේක වැඩි කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මේකේ ප්‍රධාන වශයෙන් ඒ අංක එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. මේකේ දෙවැනි කාරණය විශේෂයෙන්ම යම් කර්මාන්තයක ප්‍රධාන නිෂ්පාදන ධාරිතා ප්‍රධාන නිෂ්පාදන ධාරිතාවට යම් කිසි සේවක පිරිසක් ලැඹුරු වෙලා ඉන්නවා නම් අද අපි දකිනවා ඒ පිරිස යම් යම් අවස්ථාවන් වලදී ඒ අය බැහැර කරලා වෙන වෙන අංශවලින් සේවකයන් මේ සඳහා යොදා ගන්න අවස්ථාවන් අපි දැකලා තියෙනවා. විශේෂයෙන් ওই මෑන් පවර් එහෙම කියන තැන් වලින් ද අපි උදාහරණයකට හිතමු යම් කිසි ආයතනයක සේවකයෝ පිරිසක් යම් කිසි ප්‍රශ්නයක් උඩ ඒ අය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න. වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්ත අවස්ථාවක සමහර ආයතනවල අපි දැකලා තියෙනවා ඒ අය සේවයෙන් අයින් කරලා එහෙම නැත්නම් ඒ අයව අනිවාර්යෙන් නිවාඩු යවල මේ වෙනුවට වෙන සේවකයෝ පිරිසක් අරගෙන ඒ වැඩ කොටස කරගෙන යනවා. ඉතින් මේක මං හිතන්නේ ඒ ප්‍රධාන ධාරිතාවයේ සේවය කරන උදවියට වෙන ලොකු අසාධාරණයක්. ඒ නිසා අපි දැන් මේ වෙනුවට අපි ඉදිරිපත් කරන අපි සංශෝධනයක් ගේනවා ඒ ප්‍රධාන ධාරිතාවයේ සේවයේ යෙදී සිටින පුද්ගලයන් වෙනුවට ඒ වෙනත් පිටස්තර පුද්ගලයෝ ගෙනල්ලා ඒ සේවාව කිරීම අපි සම්පූර්ණයෙන්ම නීතියෙන් තහනම් කරන්නට අද අපි මේ ගේන සංශෝධනයෙන් අපි බලාපොරොත්තු වෙනවා. මේක මං හිතන්නේ සේවකයන් ලබන ලොකු ජයග්‍රහණයක්. දැන් උදාහරණයක් ඇරියට අපි ගමු ඇඟලුම් කර්මාන්ත ශාලාව. දැන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක යම්කිසි සේවාවක ප්‍රධාන ඒ සේවයේ යෙදී සිටින නිෂ්පාදන ධාරිතාවේ ප්‍රධාන වශයෙන් සේවය කරන උදවිය ඉන්නවා. එතකොට ඒක කියනවා ඒ ඇඳුම් කපන කට්ටිය ඉන්නවා. එතකොට ඇඳුම් මැෂින් වල මහාන කට්ටිය වෙනම ඉන්නවා. මැෂින් ඔපරේටර් කියලා වෙනම ඉන්නවා. ඔය වගේ ප්‍රධාන ධාරිතාවේ සේවය කරන උදවිය ඉන්නවා. දැන් ඒ උදවිය එහෙම ඉඳද්දී අපි දැකලා තියෙනවා සමහර ආයතන වලින් මේ සඳහාම තව පිටස්තර කට්ටියක් යොදා ගන්නවා මේ සේවයට. ඒ පිටස්තර කට්ටිය යොදා ගත්තාම අර ප්‍රධාන ධාරිතාවේ යෙදී සිටින උදවියට ලැබෙන සැලකීම ඒ උදවියට ලැබෙන්නේ නැහැ. මේකොල්ලෝ මෑන් පවර් ආයතන වලින් හෝ වෙනත් ආයතනකින් ලබාගෙන අර සේවයම තමයි ලබා ගන්නේ. මේක එක අතකින් අපේ කම්කරු ප්‍රඥප්ති වලටත් විරුද්ධයි. අපේ ජාත්‍යන්තර කම්කරු නීති රීති වලත් උල්ලංඝනය කිරීමක් මෙතනින් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේකට සංශෝධනයක් ගේනවා. ඒ වගේ ප්‍රධාන ධාරිතාවයන් වල සේවයේ නියුතු පුද්ගලයන් වෙනුවට පිටස්තර අය ආදේශ කිරීම අපි සම්පූර්ණයෙන්ම තහනම් කරනවා මේ ගෙනෙන සංශෝධනය තුලින්. ඉතින් ඒ නිසා මං හිතන්නේ මොකද දැන් ඒ ඔව් මම මේක ඉවරුනහම ඔබතුමා මං ඒකට උත්තර දෙන්න මං ඉන්නවා. එතකොට දැන් සමහර ඒ වගේ පුද්ගලයන්ට අපි දන්නවා ඒ ඒ ආයතන වලින් ඒ වගේ ඒ తాවකාලිකව සපයා ගන්නා සේවකයන්ට සමාජලාට අර්ථසාධක ගෙවන්නේ නැහැ. IPFETF එකට ලැබෙන්නේ නැහැ. ඒ වගේ ඒ කම්කරුවන් වෙනුවෙන් ගෙවන්න තියෙන අනිත් ගෙවින් එයාට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ අංශේ කවුරු හරි ඒ වගේ සේවයට යොදව ගන්නවා නම් ඒ සියලු දෙනාගේ තහනම් කරන්නට අපි මේ අවස්ථාවේදී කටයුතු කරගෙන යනවා කියන එක මම මතක් කරන්නට ඕනේ. ඉතින් මේකෙන් නව නෛතික තත්ත්වය හඳුනා දීම මගින් සේවකයන් සඳහා ශක්තිමත් කේවල් කිරීමේ හැකියාවක් ඇති වෙනවා මේකේ. ඒට හේතුව නම් පවතින තත්ත්වයේ යටතේ යම් කර්මාන්තයක හෝ ව්‍යාපාරයක එම කර්මාන්තය හෝ ව්‍යාපාරයේ අයිති සේවායෝජකයන්ගේ ස්ථිර සේවකයන් විසින් තමන්ගේ සේවා තත්ත්වය හා සේවා කොන්දේසි ඉහළ දමා ගැනීම සඳහා යම් වෘත්තීමය ක්‍රියාමාර්ගයේ යෙදී සිටින අවස්ථාවක මම අර කලින් මතක් කරා වගේ ඒ දුර්වල කිරීම සඳහා සේවකීන් සපයනු ලබන තැනත්තාගෙන් ලබා ගන්නා ලද ආයතනයේ සේවකීන් භාවිතා කරනු ලබයි. ඒ කියන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඒකොල්ලෝ ඉදලා ඉන්නවා නම් මේක නතර කරන්න මේ අයට පුළුවන් වෙනත් තැනකින් සේවකයෝ ගෙනහල්ලා සේවය යොදවන්න. ඉතින් ඒක අපි නතර කරනවා. උදාහරණයක් ලෙස නිත්‍ය සේවකයන් වැඩ වර්ජනය කරන අවස්ථාවක කම්කරුවන් සමුන් ලබන තනත්තාගේ සේවකීන් කර්මාන්තයෝ ව්‍යාපාරයේ සේවකීන් සේවයේ යෙදීමට කටයුතු කරයි. නිත්‍ය සේවකයන්ට වැඩි වැටුප් වැඩි වරප්‍රසාද ලබා දීම හා කම්කරුවන් සපයන තනත්තාගේ සේවකයන් අඩු වැටුප් අඩු වරප්‍රසාද ලබා දීම මින් එක සේවාවක එකම වෘත්තියක හා එකම ස්ථානයක සේවය කරන සේවා කණ්ඩායමකට වෙනස් කොට සැලකීමක් සැලකීම අහිමි වෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රධාන ධාරිතාවයේ සේවය කරන උදවියට වෙනුවට තවත් ආදේශක කරලා තව කට්ටියක් ගෙනල්ලා ඒ අයට අඩු වැටුපට වැඩ කරනවා නම් එතකොට එකම සේවය කරන එකම ස්ථානයක උදවියට දෙවිදියකට සැලකෙනවා. ඉතින් ඒ අවස්ථාව මින් ඉදිරියට වැලකී යනවා මේක ඉදිරිපත් කිරීම තුලින්. ශ්‍රී ලංකාව විසින් අප්‍රමාණ කර ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් වලට අදාළ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ විසින් පෙන්වා දෙනු ලබන වෙනස් කොට සැලකීමේ අවස්ථා මෙම සංශෝධනය නිවැරදි කර ගැනීමට හැකියාව ලැබීම. සමාජ ආරක්ෂණ නීති, සමාජ ආරක්ෂණ ක්‍රම, සමාගම් පැවැත්වීමේ නිදහස සේවා නීතියන්ගේ සුරක්ෂිතභාවය හා වැඩි මූලික ශ්‍රමයට අදාළ ප්‍රමිතීන් පවත්වාගෙන යාමට මෙමගින් පිටුවහලක් වීම. ආයතනවල අනියම් සේවා ගිවිසුම් යටතේ සේවයේ යෙදවුණු ලබන සේවක පිරිස් නිර්මාණය වීම මෙමගින් අඩුවී යහපත් සේවා නියමයන්ට අනුකූලව යොදවන සේවක පිරිසක් බිහිවීම මගින් කාර්මික සාමය සංවර්ධනය වීම. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ඒ යම් යම් අවස්ථාවන් වලදී ඒ පිටස්තර සේවකයෝ මේ සඳහා යොදාගෙන ඒ ප්‍රධාන ධාරිතාවයේ සේවයේදී සිටින උදවියගේ ඒ කරන සේවාව වෙනුවෙන් පෙනී සිටින ක්‍රමවේදය මින් ඉදිරියට නතර කරන්නට අපි කටයුතු කරනවා කියන එක මම විශේෂයෙන් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. ඊළඟ කාරණය කර්මාන්සාල ආඥාපනතිය යටි නියෝග පහක් අපි දැනට මේ සඳහා පනති සඳහන් කර ඇතත් පනති මගින් ක්‍රියාත්මක කිරීමට බලයක් නැහැ. දැන් මේකේ නීති රීති තියෙනවා. නමුත් නීති රීති ක්‍රියාත්මක කරන්නට බලාත්මක කරන්නට බලය පැවරිලා නැහැ. ඒ බලය ලබා ගැනීම සඳහා තමයි අපි කර්මාන්ශාල ආඥාපනත මේ නියෝග අලුතින් මේව කරන්න ඉදිරිපත් කරන්නේ. අංක එක දරණ කර්මාන්ශාලා ලියාපදිංචි කිරීම හා කර්මාන්ශාලා ගොඩනැගිලි අනුමත කිරීම. ද අපි දන්නවා සමහර අවස්ථාවන් වලදී සමහර තැන්වල මේ කර්මාන්ශාලා තියෙනවා. මේ වගේ ගොඩනැගිනිවල තත්ත්වය මේ වගේ වැඩකිරීමේ හැකියාව වැඩකිරීමේ සුදුසු තැනක්ද කියන එක ගැන ප්‍රශ්න මතුවෙලා තියෙනවා. ඉතින් ඒ ගැන ඔයලා බලන්න ඒ ගොඩනැගිලි විශාල කිරීම හෝ වෙනස් කිරීම හෝ වෙනත් යම් ගොඩනැගිල්ලක් කර්මාන්ශාලා ගොඩනැගිල්ලක් බවට පරිවර්තනය කිරීම සඳහා අවස්ථාද පරිදිම ඉදිකිරීම් විශාල කිරීම හා පරිවර්තනය කිරීම සඳහා වන සැලසුම් කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කර්මාන්ශාලා පරීක්ෂක ඉංජිනේරුවන්ගේ හෝ දිස්ත්‍රික් කර්මාන්ශාලා පරීක්ෂක ඉංජිනේරුවන්ගේ අනුමැතියෙන් තොරව ආරම්භ නොකළ යුතු බවට නියම කර ඇත. සමහර වෙලාවට මේකට ගොඩනැගිල්ල තියෙනවා. ගොඩනැගිල්ල තව කෑල්ලක් ගෙනල්ලා ආදේශ කරනවා. තව තියෙන තැනකින් කෑල්ලක් ගන්නවා. මේක වැඩබිමේට සුදුසුයිද නැද්ද කියන එක අපේ නිලධාරීන් ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා ඒ පරීක්ෂා කිරීමේ බලය අපේ නිලධාරීන් ලබාගෙන ඒ අනුව ඒ අයගේ අනුමැතියකින් තොරව එය ක්‍රියාත්මක කිරීම තහනම් කරලා තියෙනවා. ඒ වගේම අංක දෙක දරන කර්මාන්ශාල කුමාල බොයිලේරු ලියාපදිංචි කිරීමේ නියෝගය මගින් බොයිලේරු පරීක්ෂා කිරීම. දැන් අපි දන්නවා මේ පහුගිය දවස්වලත් හොරණ ප්‍රදේශයේ මේ වගේ කර්මාන්ශාලාවක මේ බොයිලේරුවක් පුබුරලා මම හිතන්නේ දෙරණෙක්ගේ ජීවිත අහිමි වුණා. ඉතින් මේ වගේ අවස්ථාවන් වලදී ඒවා පරීක්ෂා කරලා බලලා ඒ සඳහා ඒ සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රමිතීන් වලට අනුකූලව ඒවා ක්‍රියාත්මක වෙනවද කියලා බැලීමට ඒ නියෝගයේ මේ වන් කුමාල බොයිලේරු සහ සිසු පීඩන භාජන පරීක්ෂා කිරීම පිළිබඳ සහතික නිකුත් කිරීම. ඒ කියන්නේ දැන් මේවා දැන් ඔය එයා රිසීවර්, ස්ටීම් රිසීවර්, ගෑස් හෝල්ඩර්, ඉතින් මේ වගේ මේ ආයතනවල මේ වගේ බොයිලරු එහෙම ක්‍රියාත්මක වෙද්දී මේ වගේ ප්‍රමිතිය පිළිබඳව මේවා හරියට හරි ප්‍රමිතියකින් තියනවද මේවා හරියට ක්‍රියාත්මක වෙනවද කියන එක ඔයා බලන්න අපේ ඉංජිනේරුවරුන්ට ඒ බලය ලබා දීම සඳහා තමයි මේ නියෝගය ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට අංක 4 අධික ශබ්දයෙන් සේවකීන් ආරක්ෂා කිරීමේ නියෝගය. අපි දන්නවා සමහර තැන්වල දැන් අපි පාරේ යනකොටත් අපිට පේනවා මේ හෝන් එක වගේ. ඒ වගේ සමහර සේවා ස්ථානවලත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ අධික ශබ්දය නිසා සේවකයන්ට ඒකෙන් වෙන පීඩනය නැති කිරීම සඳහා ඒ අවස්ථාව උනත් ලබා ගන්න ඒ අංක 4 දන්න අධික ශබ්දයෙන් සේවකීන් ආරක්ෂා කිරීමේ නියෝගය. අංග 5 කර්මාංශාලා ආලෝකමත් කිරීමේ පොදු සම්මත නියෝගය. දැන් සමහර තැන්වල අපිට පේනවා අනවශ්‍ය විදිහට ඒක ආලෝකමත් කරලා තියෙනවා. විදුලි බල්බ වලින් ඒ ලබා දීලා තියෙන මේ කර්මාංශාලාව තුල තියෙන ඒ ආලෝකයෙන් මම හිතන්නේ සේවකයන්ට ඒකිනුත් යම්කිසි හිරිහැරයක් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ නියෝග අපි අද මේවා තිබුණාට මේ 50 ක්‍රියාත්මක කිරීමේ බලයක් මෙච්චර කල් අපේ නිදාන් තිබුණා. ඉතින් ඒ බලය ලබා ගැනීම සඳහා ඒවා ක්‍රියාත්මක කිරීමට බලය ලබා ගන්නට තමයි අපි අද මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ. ඉතින් මම හිතන්නේ මේ තුලින් අපේ රටේ වැඩ කරන ඒ කම්කරු ජනතාව වෙනුවෙන් අපි අමාත්‍යාංශයේ හැටියට විටින් විට මේ සඳහා මේ කරුණු ඉදිරිපත් කරලා ඒ තුලින් මේ රටේ වැඩ කරන ජනතාවට ඒ අයගේ අයිතීන් ආරක්ෂා වෙනවා වගේම අපේ කම්කරු ප්‍රඥප්තීන් වලට ලෝක කම්කරු සංවිධානයේ නීති රීති වලට අනුකූලව ඒ අයට කටයුතු කරන්න පුළුවන් වෙන විදිහේ කටයුතු ක්‍රියාත්මක කරන්න තමයි අපි මේ 50 අද ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අද අපි මේ කරුණු ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා ඒ සදා අනුමැතිය ලබා දෙන්නටයි කියලා ඉල්ලමින් මම මගේ වචන ස්වල්පය අවසන්
කරනවා. බොහොම ස්තුතියි ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා ඔබතුමාගේ විනාඩි 15යි.
ගරු නියෝජ්‍ය කතා නායකතුමනි, විශේෂයෙන්ම වැඩිපාලක සභාවලුත් කම්කරු කර්මාන්තසාල අඥාපන් සංශෝධන කිරපිලිබත් සංශෝධනයේදී වචන කිහිපයක් කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම අපේ ඇමතිතුමා ඉදිරිපත් කරුණු ගැන අපි තාම සතුටුපත් වෙනවා. කම්කරුවන්ගේ ගුණාත්මකභාවය ආරක්ෂාව, එයාගේ අයිතිවාසිකම් ආරක්ෂාකරනද මේ කටයුතු ඉදිරිපත් කිරීම පිළිබඳව. ඒ වගේම මට පළමුවෙන්ම පොඩි කාරණාවක් කියන්න තියෙනවා. නෙළුම්පොකුණ ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් චීනයේ LIT සමාගම දුන් රුපියල් බිලියන 2 අතුරුදන් බවට සිදු කළ ප්‍රකාශයේ සත්‍යයෙන් තොරය. ඒ නිසා පසුගිය ආණ්ඩුව කාලයේ සිදු වූ බක්පියල මේ සිද්ධිය ඉතා වගකීමෙන් ප්‍රතික්ෂේප කරමි. රටේ සංවර්ධනයේ දරුවන්ගේ අධ්‍යාපනයේ තොරතුරු තාක්ෂණයේ ජන සංවිධානයේ ඇතුළු ඉතා වැදගත් කාරණා රැසක් වෙනුවෙන් මේ නෙළුම්පොකුණ ඉදිකිරීමට පසුගිය ආණ්ඩුව තීරණ කළේ රටේ අනාගතයට ඉතා වැදගත් ආයෝජනයක් වන නිසායි. ත්‍රස්තවාදය මුලින්ම අවසන් කිරීමෙන් අනතුරුව රටට යෝධ සංවර්ධනය ගෙන යාමට පසුගිය ආණ්ඩුව ක්‍රියා කළ අතර ඒ එක් පියවරක් වශයෙන් මේ නෙළුම්පොකුණ ඉදිකිරීම හැඳින්වීමේ ඇත. මෙම අරමුණ මුල් කරගෙන නෙළුම්පොකුණ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලබාගත්තේ 2010 වර්ෂයේදීය. චීන සමහාණ්ඩුවට අයත් CIEC සහ LIT සමාගම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව සමග ගිවිසුම් ගතවීමේ ව්‍යාප්ති ආරම්භ කළේ 2012 වසරේදී. නාගරික සංවර්ධන අධිකාරියද මේ භූමිය සකස් කිරීමට දායකය. මේ ඉදිකිරීමට අදාළ උපදෙස් ලගාමෙන් සදහස් විශේෂඥ විද්‍යුත් කොමිටියක්ද පත් කරමි. ආචාර්ය නිමල් දසිල්ලා මහතා, ආචාර්ය චිත්‍රා වෙඩික්කාර මහත්මිය, ආචාර්ය සුමිත් මානවඩු මහතා යන අයගේ ප්‍රධාන මේ කොමිටුව නම් කරන අදර ඉදිකිරීම් ගෘහනිර්ම නිර්මාණ ශිල්පිය ඇතුළු අංශ කිහිපයක් විද්‍යුත් මෙම කමිටුවට ඇතුළත් විය. මෙම ඉදිරි අදාළ සියලු ගනුදෙනු සිදු කර ඇත්තේ එක් බැංකු ගිණුමක් තුලින්ය. මේ වංචාව සිදු වී යත්න එය බැංකු ගිණුමෙන් තහවුරු කරගත හැකිය. මේ කියන ආකාරයට කිසිම වංචාවක් සිදු නොමැති බව ගිණුම් වාර්තා සාක්ෂි දරයි. 2009 වසරේ රජයේ විකනාධිපතිවරයාගේ වාර්තාවේදී මෙවැනි වංචාවක් ගැන කිසිම සඳහනක් නොමැත. නෙළුම්කොළ ඉදිරි ආරම්භ කළ දිනේ සිට මේ විවෘත කළ දිනේ වන දිනේ දක්වා කිසිද කෙනෙකු නෙළුම්කොළ සම්බන්ධ කිසිදු චෝදනාවක් නොකළේ. ඒ කියන ආකාර වංචාවක් සිදු වී තිබෙන එය කලින් හෙළි නොකළේ මන්ද? එවැනි දෙයක් තිබුණා නම් එය විකනාධිපති වාර්තාවෙන් අනිවාර්යෙන් පෙන්නුම් කරන්නේය. මෙම නෙළුම්කෝ ඉදිකිරීමේ කටයුතු අවසන් කරන නියුත් වන 2015 වසරේ ජූනි මාසයේදී. නමුත් 2015 ජනවාරි 8 ආණ්ඩු පෙරලීමත් සමග මේ ඉදිකිරීම කටයුතු දැඩි ලෙස ප්‍රමාද වූ අතර ඒ ඉතිරි වැඩ කටයුතු අවසන් කරන වසර 4ක ආස කාලයක් ගත විය. පසුගිය ආණ්ඩු කාලයේදී ව්‍යාප්තියෙන් 75% ආසාට ප්‍රමාණයක් අවසන් කර තිබියදීත් ඉතුරු සියලු වැඩ කටයුතු අවසන් කිරීමට මේ ආණ්ඩුවට වසර 4 කාලයක් ගත වී ඇති බව සිහිපත් කරමු. මෙම ප්‍රමාද හේතුවෙන් ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් මිලියන 5,075ක මුදලක්ද අදාළ සමතකට ගෙවීමට නියමිත බව ආණ්ඩුව යලිසිපත් කරමු. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණය සමග යෝධ පිම්මක් පැනීමක් වශයෙන් මේ නෙළුම්කම අවිවාදයෙන් හැඳින්විය හැක. දකුණු වසේ උසුම් කුළුණ වන මෙය ලෝකයේ 19 උසුම් කුළුණ වශයෙන් ශ්‍රී ලංකාව කීර්තියක් අත්කරද මේ යෝධ නිර්මාණයක් ලෙස කොළඹින් ආස්ථාලේ වැදමේ සිදුවේ. නෙළුම්කුළුණ රට දායක කිරීමට සම්බන්ධයෙන් නායකත්වයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ පසුගිය ආණ්ඩුවේ ගෞරව හිමිවනට අකමැති පිරිස් ඉදිරියේදී මෙවැනි අභූත චෝදනා එල්ල කළොත් ඒ පුදුපිට කරුණක් නොවේ. මේ කාරණා මම පැහැදිලි කරේ මේ පිළිබඳව ආණ්ඩුවට පුළුවන් ඕනනම් විභාගයක් කළා FCID කියලා පරීක්ෂාවක් කරන්න. එහෙම මුකුත් නොකර නිකන් අද්භූත චෝදනා කරන්න නරකයි. මේක ඉතාම වැදගත් කටයුත්තක්. ඒ පිළිබඳව බොහොම පැහැදිලිව තියෙනවා. අද ඒ වගේම කම්කරුවා අමාත්‍යාංශයේ කටයුත්තේදී මම අපේ මීට ඉස්සෙල්ලත් අපේ මන්ත්‍රීතුමා කිව්වා වගේ විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිතිය අද විශාල දින ගණනාවක් වැඩවර්ජනයක යෙදිලා විශ්වවිද්‍යාල පද්ධතියම වැහැලා තියෙනවා. නමුත් විශ්වවිද්‍යාලයේ වැඩවර්ජනය කරන සේවක මහතුරු යුතුකමක් ඇටියට සීතාගාරවල තියෙන උපකරණත් සත්ව ගොවිවලත් ඒ අය ස්වේච්ඡාවෙන් බලාගෙන ඉන්නවා. නමුත් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව නිර්දේශ කළ තියෙනවා මේ පරිවැඩවීම කරන්න කියලා. මම කම්කරුව ඇමතුමාටත් කියනවා මේ කාරණාව පිළිබඳව උසස් අධ්‍යාපන ඇමතුමත් එක්ක සාකච්ඡා කළා මේ ගැටලුව විසඳීමට කටයුතු කරන්න කියලා. ඒ සේවක සාධාරණ ඉල්ලීමක් කරන්නේ අනික් හැමතැනම 100%ක පරිවැඩවීමක් වැඩි වෙලා තියෙද්දි එයාට 91%ක වැඩිවීමක් වෙලා තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිසාධන කොමිෂන් සභාවයක නිර්දේශ කළා තියෙනවා. එහෙනම් කරුණා කළා මේකට මැදිහත් වෙලා ඒ කටයුත්ත සමතයකටපත් කළා විශ්වවිද්‍යාල නැවත විවෘත කරන කටයුතු කරන්න කියලා ඉල්ලා හිටනවා. ඒ වගේම අපේ ගරු කම්කරුව ඇමතුමා ඉදිරිපත් කරපු සංශෝධන පිළිබඳව අපි සතුටු වෙනවා. නමුත් ඒ සංශෝධන අතර කරුණු කීපයක් මම පැහැදිලි කරන්න කැමතියි. අද වැඩ කරන පන්තියට විශාල ප්‍රශ්න ගණනාවකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අද මේ රටේ නිදහස් වෙළඳ කලාපේ කර්මාන්තශාලා අරිනවා. කර්මාන්තශාලා අරලා කවුරුවත් දන්නේ නැතුව වහල යනවා. සේවකයන්ගේ අර්ථසාධකරන් දුර ගෙවල නැහැ. සේවා භාරකාර අරමුදල ගෙවල නැහැ. ඒ සේවකයින්ට වන්දි සූත්‍ර යන වන්දි ගෙවල නැහැ. ග්‍රැටිවිටි ගෙවල නැහැ. මේ එක අනපනතින්වත් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. මං ගරු ඇමතුමාට කියනවා මේ නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ආරම්භ කළ වහනකොට ඒවයිල සේවකයන්ගේ නොගවා තියෙන ඒ අර්ථසාධක මුදල් අය කරන්න වැලුත් වැඩපිළිවෙලක් ඇති කරන්න. සේවා භාරකාර අරමුදල මුදල් අය කරන්න අලුත් වැඩපිළිවෙලක් ඇති කරන්න. ඒගොල්ලන්ගේ වන්දි සූත්‍රයන වන්දි ලබා ගන්න වැඩපිළිවෙලක් ඇති කරන්න. ඒ අයගේ ග්‍රැටිවිටි ලබා ගන්න වැඩපිළිවෙලක් ඇති කරන්න.
ඊට අමතරව මේ රටේ සමාගම් ගණනාවක් විවිධ ප්‍රශ්න නිසා ආවරකරුවන් පත් කරන ආවරකතුකත්වය මේක නීතියක්වත් යටත් වෙන්නේ නැහැ. ඒ සේවකින්ගේ අර්ථ සාධක නිරාය කර ගන්න පුළුවන් කමක් නැහැ. හාම්පුතාට විරුද්ධව නඩු දාන්න පුළුවන් කමක් නැහැ. අධ්‍යක්ෂකවරුන්ට විරුද්ධව නඩු දාන්න පුළුවන් කමක් නැහැ. ඒ අධ්‍යක්ෂකවරුන් අය කර ගන්න පුළුවන් කමක් නැහැ. එමනම් ආවරකරුවෙක්ට ඉදිරිපත් වෙනකොට කම්කරු අමාත්‍යංශයේ මැදිහත් වෙන්නේ. ඒ මැදිහත් වෙලා ආවරේ කරන්න ඉස්සෙල්ලා ඒකට මැදිහත් වෙලා තීන දේපොළ වලින් හරගෙන මේ කම්කරුවන්ගේ ප්‍රශ්න ඉවර කරලා දෙන්න. මම දන්නවා ප්‍රධාන සමාගම් ගණනාවක් ඒගොල්ලන්ගේ කටයුතු නිසා කම්පරු කඩා වැටිලා ආවර කරනවා. සේවක 3-400 ඉතාම අසරණ තත්ත්වයට පත් වෙනවා. මේ තියෙන එක නීති රීතියකින්වත් ඒව අය කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. මේ අද අනුමත කරන මේක නීති රීතියකින්වත් ආවරයක් කරාම ඒ කර්මාන්තශාලාවේ සේවකින්ගේ අර්ථ සාධක වලට අය කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. ආවර කරු ගාවට යන්න ඕන. ග්‍රැටුවිටි කරන් දෙන්න පුළුවන් කමක් නැහැ. වන්දි සූත්‍රය වුණ සල්ලි අරගෙන දෙන්න පුළුවන් කමක් නැහැ. එනං ඒ ආවර කරන්න යන මොහොතදී කම්කරු අමාත්‍යංශයේ මැදිහත් වෙන්න ඕනේ. කම්කරු අමාත්‍යංශයේ නිලධාරි උසාවියට ගිහින් කියන්න ඕනේ මේ ආවරය කරන්න ඉස්සෙල්ලා මේ කටයුතු කරලා දෙන්න ඕනේ කියලා. මේ ඉඳ අද මේ රටේ කම්කරුවන් 30,000-40,000 විශාල ප්‍රශ්න වලට අවුරුදු ගණන් අඩු කියා ඉන්න. ඒකම බේරුම් කරේට ගියාම එක බේරුම් කරයක්වත් මාස දෙකකින් තුනකින් අවසන් වෙන්නේ නැහැ. අඩුගානේ මාස 6කින් 7කින් බේරුම් කරේ අවසන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අවුරුදු ගණන් මට මතකයි මම ඇමතිවරයා ඉන්න කාලේ එයා ලංකාවේ බේරුම් කර නැත්නම් අවුරුදු 14ක් ගිහිල්ලා. අපි නීති නීති වෙනස් කරන්න ඇටෝන් ජෙනරාල් දෙපාර්ට්මන්ට් දුන්න අපිට කරන්න ඉස්සෙල්ලා අපි ආණ්ඩුව අවසන් වුණා. අවුරුදු 14ක් බේරුම් කරේට. එයාන්ට මුකුත් නැහැ. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ අපි සේවකයන් වෙනුවෙන් යම් යම් වෙනස්කම් කරනකොට මේ වගේ අඩුපාඩු අපි කොහොමද වෙනස් කරන්නේ කියලා. ඒකම මෑන් පව සමාගම්. අද මෑන් පව සමාගම් අර්ථ සාධක මුදලේ සමාජිකත්වයක් කරන්නේ. මෑන් පව සමාගමක සේවකව වැඩ කරාම කාටවත් පරීක්ෂා කරලා කරන්න විදියක් නැහැ. මේ අර්ථ සාධක මේ සේවකින්ට ගෙවනවා නැද්ද කියලා. එහෙනම් මේ මෑන් සබර සමාගම් වල සේවකයෝ ගන්නකොට සමාගම අඩුගානේ අර්ථ සාධක අරමුදලේ ලියාපදිංචි වෙන්න ඕනේ. ලියාපදිංචි වුණොත් කම්කරු අමාත්‍යංශයේ නිලධාරීන්ට ගිහින් සමාගමට මෑන් පව සමාගමෙන් 10ක් වැඩ කරා නම් ඒ 10 දෙනාට අර්ථ සාධක අරමුදල ගෙව්වද කියලා අර ලියාපදිංචි අංකයෙන් බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ වගේ අපි මොනතරම් නීති රීති හරි ගැස්සුවත් ඒ නීති රීති වලින් ගන්න හිලුත් තියෙනවා. එහෙනම් අපි මේ නීති රීති සංශෝධනය කරනකොට ගැඹුරෙන් කල්පනා කරලා ඒ නීති රීතිත් ඒට සමානව වෙනස් කරන්න ඕනේ. ලොකු උත්සාහයක් දැල්ලා තියෙනවා මේකේ. නුත් මේකෙන් අපි හාම්පුතාට දඩ ගැහුවයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. රටේ ආර්ථික සත්වය ශක්තිමත් උනේ නැත්තම් කර්මාන්ත එකක්වත් අද කරගෙන යන්න බැරි වෙලා තියෙනවා. අපි දන්නවා අද කර්මාන්ත ශාලා ගණනාවක් ගත්තාම ආදායම නැතුව තියෙනවා පඩිගෙවන්. දැන් මම දන්නවා සංචාරක ශේෂ්ත්‍රය ගත්තාම අද හෝටල් වලින් වැඩි හරියක් අතින් පඩිගෙවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අතින් EPF ගෙවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකටත් සහනයක් දෙන්න ඕනේ. එහෙනම් මේ රටේ ආර්ථිකයේ රටේ ආණ්ඩු ක්‍රමයේ තියෙන වැරද්ද නිසා පාස්කු ඉරිදා සිද්ධිය නිසා අපනයන අඩු වෙනවා නම් ඕඩර්ස් අඩු වෙනවා නම් කර්මාන්ත ශාලාවකට යන්න බැරි නම් ආණ්ඩුව මැදිහත් වෙලා ඒකට සහයෝගයක් දෙන්න ඕනේ. මේක කොහොමද පවත්වාගෙන යන්නේ ඉස්සරට ගෙනියන්නේ කියලා. මොකද දහස් ගණක් සේවකෙන්ගේ අනාගතය එක්ක ඉතුරු වෙන්නේ. ඉතින් අපි රජයට යෝජනා කරන්නේ, කර්මාන්ත අමාත්‍යතුමාට යෝජනා කරන්නේ, ආණ්ඩුවට යෝජනා කරන්නේ අපි නීති රීති දාන ගමම්ම ශක්තිමත් වේ ආයතන ගෙනියන්න පුළුවන් වාතාවරණයක රටේ ඇති කරන්න කියලා. එහෙම නොවුනොත් අපි නීති රීති විතරයි අන්තිමට ඇති වෙන්නේ. අපිට කර්මාන්ත නැති වෙන. අද අපි දන්නවා මේ මොහොත වෙනකොට අපිට ගණන් බලලා තියෙන විදිහට ලංකාවේ ප්‍රධාන කර්මාන්ත ශාලා 4000ක් විතර වැහිලා තියෙනවා. ආරක්ෂාවල් අහිමි වෙලා තියෙනවා. අර්ථ සාධක අරමුල ගඩුවත් එහෙම නඩු ඇති 10,000 ගණන් ගෙවන්නේ නැතුව නඩු දාලා. සමහර අයිතිකාරයන්ට නඩු දානවා නම් මේ නඩුවට එන්න සල්ලි නැතුව අද බිමට වැටලා තියෙන්නේ. ඉතින් මේ දෙපාර්ශ්වයම අපි කල්පනා කරලා බලන්න ඕනේ. නීති රීති පනවන්නේ කොහොදයි? සේවකව ආරක්ෂා කරන එක හොඳයි. එයාගේ අනාගතය ගැන බලන එක හොඳයි. ඒ බලන ගමන් ඒ තත්ත්වයේ උඩ දුවන්න පුළුවන් ශාස්ත්‍රීය කර්මාන්ත ක්‍රමයක් මේ රටේ ඇති වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ හැම කෙනෙක්ම අමාරු වැටලා ඉරේ විලංගු වැටෙනවා දඩ ගහනවා මිසක් වෙන කටයුත්තක් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. මම අමතුමාගෙන් අහනවා මේ අද දමනාසලගේ ආයතනයේ කොච්චර නඩු දාලා තියෙනවද EPF ගොපු නැති අයට කියලා. ගෙවන්න නැතුව කොච්චර ඉන්නවද? ආවර කරුවන්ට පත් කරපු කර්මාන්තශාලා කොච්චර තියෙනවද? ඒවල සේවක කොච්චර ඉන්නවද කියලා. දහස් ගණනක් ඉන්නවා. අධිකරණේ නඩු තියෙන උදේවස යනවා පමණයි විතර. එහෙනම් මේකට යම් කිසි ශක්තිමත් වැඩ පිළිවෙලක් ක්‍රමේ නීති නීති අපි නිවැරදි කියන්නේ නැහැ. ඒවා හොඳයි. ඒව කරන්න ශක්තිමත් කර්මාන්ත ව්‍යාපාරයක් ඕනේ. ශක්තිමත් වෙළඳ ව්‍යාපාර ඕනේ. ආදායම් ලැබෙන ආයතන ඕනේ. එහෙම නුනත් මොකද වෙන්නේ? අද බැංකුවල ණය ගෙවන්න බැරුව කී දෙනෙක් දේපොළ විකිනනවද? තමන් පදිංචි ගේ විකිනනවද? අද මේ මොහොත වෙනකොට මේ රටේ බැංකු ණය ගත්ත අයගෙන් 90%ක් බැංකු ණය ගෙවන්න බැරුව තමන් පදිංචි ගේ විදේශිකන තත්ත්වයටපත් වෙලා තියෙනවා.
ඔබතුමා තාම විනාඩියක් තියෙනවා.
පත් වෙලා තියෙනවා. ඉතින් අපි මේ නීති රීති දානවට අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. නීති රීති දාලා ශක්තිමත් කරාට හැබැයි ඒව ගෙනියන්න පුළුවන් සමාජ ක්‍රමයක් වැඩපළයක් ආර්ථිකයක් හරිගැස්සුවේ නැත්තම් මේක ඔක්කොම කඩා කරන මේ ආණ්ඩුව ආපු දවස් ඉඳන් උනේ රටේ ආර්ථිකය කඩා වැටලා කර්මාන්තයක් නෙමෙයි කිසිම කෙනෙකුට ජීවත් වෙන්න බැරි රටක් ඇති කරලා තියෙනවා. ඒ නිසා අපි තාම කනගාටු වෙනවා. නමුත් මම ස්තුතිවන්ත වෙනවා අපේ කම්කරු ඇමතුමාට මොනවා හරි කළා මේ නීති රීති හදායමක් කරන්න උත්සාහ කිරීම බැලුව ස්තුතිවන්ත වෙමි. මගේ වචන ස්වල්පව සංකර්ණ බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ආචාර්ය ජයම්පති වික්‍රමාත මැතිතුමා බුදුමාර විනාඩි 8යි.
ගරු නියෝජ කතානායකතුමනි, පරිපාලක සභා සංශෝධන පනතේ 2559A වගන්තිය පිළිබඳව යම් කරුණු කීපයක් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ විසින් බොහෝ වෘත්තීය සමිති පෙන්වා දුන්නු පරිදි අද විශාල ප්‍රමාණයක් 100%ක් ඉන්නවා පර්මනන්ට් නැත්නම් ස්ථිර හෝ තාවකාලිකව නොවන ඉතාම අනියම් විදිහට අපි ඒක පනතේ සඳහන් කරනවා වසන් වූ සේවා නියුක්ත සිටින අය කියලා. මේ පිළිබඳව මට අදාළ ලිපි ලේඛන ඉංග්‍රීසියෙන් තිබෙන නිසා මම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Honorable Deputy Speaker, there has been a rapidly spreading contract labor rather has been rapidly spreading at a mass scale, threatening job security in Sri Lanka. It is estimated that only 25% of the workforce, including public sector employees, are in regular employment. And this has been brought to the notice of the National Labor Advisory Council by a number of trade unions. And most trade unions are of the view that all workers, whether they are permanent, temporary or casual, shall be directly employed and absolute responsibility for the payment of wages and all statutory and other dues of such workers shall rest with the principal employer. And there has been recommendations about this by the ILO itself. The National Advisory Council, Labour Advisory Council, has highlighted in 2006 the need to frame legislation to prevent workers under contract labour being deprived of their right dues provided and recognised by our laws and practices. I refer to recommendation 198 of the International Labour Organization, where it is stipulated that all national law and practice should be clear and adequate to ensure effective protection of workers in an employment relationship, taking into account relevant international standards. So there is a question whether Section 59A, as presently worded, is enough. It makes it worse. Thank you. And the Attorney General has expressed an opinion in this regard. The Attorney General, by his letter dated 13th of January 2011 to the Secretary Ministry of Labour Relations, says, Clause 1, Section 59A, this was in 2011, Honourable Deputy Speaker, in relation to an earlier bill, the wording is almost the same. During the forfeit consultation, it transpires, this refers to a consultation that has been held with the legal advisor of the ministry, it transpired that the purpose of the amendment is to safeguard the regular workforce, since there is an unhealthy trend to minimize the regular workforce by employers who get integral parts of business performed by others. Persons who in turn employ workers to execute them. It is suggested that the definition of the term disguised employment relationship be further elaborated. Pada pulul vidhiyata nirvachanayak kala yuthuyi kiyala nithipathuma yojana karanawa in order to give effect to ILO recommendation 1918 clause 4b national policy for promotion for protection of workers in an employment relationship by incorporating similar wording such as the following. Such contract of work arrangement has the effect of depriving such workers of their entitlement under the law. Further, it is suggested, I continue with the Attorney General's, continue reading the Attorney General's submission letter rather. Further, it is suggested to incorporate a prohibition clause on disguised employment relationships which have the effect of depriving such workers of their entitlements under the law after the aforesaid definition of the term in order to address the concerns raised in the ILO Recommendation 198. It is also prudent, that Attorney General continues, to retain a clause in line with Section 59A3, 59 capital A, 3 simple A of the principal enactment, although it is proposed to be repealed by the draft bill, to make employers who, despite the prohibition on disguised employment relationship, resort to such arrangements to get any work executed, liable to pay wages to such workers in accordance with the provisions of the ordinance. Subject to the above suggestions, Section 59, capital A2, may be retained, the AG proposes, with appropriate amendments to empower the Commissioner to also give directives to employers to pay the wages due to workers for work already executed under a disguised employment relationship, in addition to giving written directions to employers to refrain from having work executed under a contract or arrangement which falls within the definition of disguised employment relationships. And in view of the above observations, the Attorney General has suggested that proposed that necessary amendments be made to the draft bill and submit the same for consideration in order to issue the certificate of constitutionality. I don't think that has been... Yes, I can table that. Yes, I will table that. I don't know whether I'm not too sure, whether that has been done. And I think it should be done. And I mean, this piece of legislation would have been brought in good faith, but these issues have been raised by the trade unions consistently, including from the Ceylon Federation of Labour. Number of unions have raised it. And now that the Attorney General also has raised this matter, would the Honourable Minister consider making an appropriate amendment at the committee stage. I thank you.
Thank you. Garu Shanti Sri Skandaraja Mathini. Honourable Sri Skandaraja, you have 10 minutes. Before that, Honourable Sriyani Vijayvikrama will take the chair.
ගරුවන්ට තුමි කතා කරන්න.
நன்றி தலைமைதாங்கம் கௌரவ உறுப்பினர் அவர்களே இன்று ஊழியர்களை தொழிலாளர்களை பாதுகாக்கும் வகையில் சட்ட திருத்தங்கள் முன்வைக்கப்படுவதையிட்டு எனது வரவேற்பினை நான் தெரிவித்துக் கொள்கின்றேன். எமது நாட்டிலே ஊழியர்கள் தொழிலாளர்கள் சட்டங்களுக்கு அமைவாக சுற்று நிறுவனங்களுக்கு அமைவாக உள்வாங்கப்படுகின்றார்களா என்ற ஒரு சந்தேகம் வடக்கு கிழக்கை பொறுத்தவரையில் நிலவி வருகின்றது. வடக்கு கிழக்கு அடிப்படையில் கணக்காளர்களை உள்வாங்குவது என்ற அடிப்படையில் 2012 சுற்று நிறுவம் வெளியிடப்பட்டு வர்த்தமானி அடிப்படையில் 63 கணக்காளர்கள் உள்வாங்கப்பட வேண்டும் என்று தீர்மானம் மேற்கொள்ளப்பட்டது. இதற்கு அமைவாக அதற்குரிய பரீட்சைகள் நடாத்தப்பட்டு நியமனம் வழங்கப்படுகின்ற பொழுது அங்கு தமிழர்கள் பாதிக்கப்பட்டிருக்கின்றார்கள். இது தொடர்பாக திரு பிலிப் பாலைக்குழி நானாட்டான் மன்னார் மாவட்டத்தைச் சேர்ந்தவர் இந்த தான் பாதிக்கப்பட்டிருப்பது தொடர்பான ஒரு முறைப்பாட்டை சமர்ப்பித்திருக்கின்றார். இங்கே 63 கணக்காளர்கள் உள்வாங்கப்பட வேண்டும் என்று தீர்மானம் மேற்கொள்ளப்பட்டிருந்தாலும் அங்கே 62 கணக்காளர்கள் நியமிக்கப்பட்டார்கள். இவ்வாறு நியமிக்கப்பட்டவர்களில் திருமதி துளசிதா வவுனியா மாவட்டத்தைச் சேர்ந்த வெங்கலச்செட்டிகுளம் பிரதேச செயலக பிரிவுக்கு நியமிக்கப்பட்டு அவர் தற்பொழுது இந்த வேலையிலிருந்து விடுபட்டு வெளிநாடு சென்றிருக்கின்றார். எனவே தற்பொழுது 61 கணக்காளர்கள் மட்டும் இந்த வடகிழக்கு அடிப்படையில் நியமிக்கப்பட்டதனால் இந்த பிலிப் என்றவர் நேர்முக பரீட்சைக்காக அழைக்கப்பட்டிருந்த பொழுது அங்கு இருவர் ஒரே புள்ளிகளை பரீட்சையில் ஒரே புள்ளிகளை பெற்றிருந்ததன் காரணமாக அவருக்கு நியமனம் வழங்கப்படவில்லை. ஆனால் இந்த 2012 வடகிழக்கை மட்டும் மையமாக வைத்து உள்வாங்கல் நடவடிக்கை மேற்கொள்ளப்பட்டதனால் அங்கு தமிழர்கள் புறக்கணிக்கப்பட்டிருக்கின்றார்கள். பின்பு 2014 வெளியிடப்பட்ட வர்த்தமானி இலக்கம் 1856 இலக்கத்தின் 28/3/2014 வர்த்தமானி அடிப்படையில் 105 பேரை உள்வாங்குவதென அந்த வர்த்தமானி அடிப்படையில் வெளியிடப்பட்டிருந்தாலும் இன்று 273 பேர் அந்த கணக்காளர் அடிப்படையில் உள்வாங்கப்பட்டிருக்கின்றார்கள். இதன் பின்பு 2018 வெளியிடப்பட்ட வர்த்தமானி அடிப்படையிலே அந்த வர்த்தமானி தெரிவிக்கின்றது 202 பேரை மட்டும் இந்த கணக்காளர் பட்டியலுக்காக உள்வாங்குவதென தீர்மானிக்கப்பட்டது. ஆனால் இதற்கு மாறாக அதிக தொகையான கணக்காளர்கள் அந்த உள்வாங்கப்பட்டிருக்கின்றார்கள். ஆகவே இந்த இடத்திலே தமிழர்களை அல்லது வடக்கு கிழக்கை பூர்வீக வாழ்விடமாக கொண்ட தமிழர்களுக்கு ஒரு வர்த்தமானி ஒரு சுற்று நிரூபம் ஒரு விதமான நடவடிக்கை, அதை விடுத்து தேசிய மட்டத்திலே வெளியிடப்படுகின்ற சுற்று நிரூபங்கள் தீர்மானங்களுக்கு இன்னொரு விதமான நடவடிக்கையை இந்த அரசு தொடர்ந்து எடுத்துக்கொண்டு வருகின்றது. எனவே பாதிக்கப்பட்ட திரு பிலிப் அவர்களுக்கு நியாயம் கிடைக்கின்ற வகையில் அவரது மேன்முறையீட்டை கருத்தில் எடுத்து அவருக்கான நியமனம் வழங்குவதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்பதனை இத்தனால் தெரிவித்துக் கொண்டு இந்த ஊழியர்களை பாதுகாக்கின்ற வகையிலே வெளியிடப்படுகின்ற இன்றைய சட்ட திருத்த மூலத்தில் அந்த ஊழியர்கள் அவர்கள் சார்ந்த குடும்பத்தினர்களுக்கு பாதிப்புகள் ஏற்படுகின்ற பொழுது எவ்வாறு நட்ட ஈடுகள் வழங்க வேண்டும், அதை அதிகரிக்க வேண்டும், ஊழியர்கள் சார்பான சட்ட நடவடிக்கைகள் எடுக்கின்ற பொழுது என்னென்ன நிலைப்பாடுகளை மேற்கொள்ள வேண்டும் என்ற திருத்தம் மேற்கொள்ளப்பட்டிருக்கின்ற வேளையிலே இந்த வடகிழக்கை பொறுத்தவரையில் ஊழியர்களுக்கு வேலை வாய்ப்பை கொடுக்கக்கூடிய தொழிற்சாலைகள் புதிதாக ஆரம்பித்தல் என்பதற்கு அப்பால் இந்த யுத்த காலத்திலே கைவிடப்பட்ட தொழிற்சாலைகளை கூட மீள இயக்குவதற்கு இந்த அரசு நடவடிக்கை எடுக்கவில்லை. உதாரணமாக முல்லைத்தீவு மாவட்டத்தில் இந்த யுத்தத்திலே மிகவும் மோசமாக பாதிக்கப்பட்ட இந்த முல்லைத்தீவு மாவட்டத்திலே இந்த யுத்த காலத்திலே ஒட்டு சுட்டானில் இயங்கி வந்த ஓட்டு தொழிற்சாலை கைவிடப்பட்டது. இந்த ஓட்டு தொழிற்சாலையை மீள இயக்குவதற்கென 2016 இந்த அரசின் வரவு செலவு திட்டத்திலே நிதி ஒதுக்கீடு செய்யப்பட்டது. இந்த ஒதுக்கீடு செய்யப்பட்ட நிதி அங்கு பயன்படுத்தப்பட்டதா, அதனுடைய செலவுகள் யார் மூலம் நடைபெற்றது என்ற ஒரு கேள்வியை நான் இங்கு வெட்ட பொழுது கூட அதற்கான சரியான விளக்கம் அளிக்கப்படவில்லை. இந்த தொழிற்சாலையை இயக்காததனால் இந்த யுத்தம் முடிவுக்கு வரும் வரை அங்கு தொழில் செய்து கொண்டிருந்த தொழிலாளிகள் இன்று வரை வேலை வாய்ப்பு இல்லாத அனுபவம் உடையவர்களாக இருந்தும் இன்று வரை வேலை வாய்ப்பு பெறக்கூடிய நிலையில் இல்லாதவர்களாக இருக்கின்றார்கள். ஆனால் இந்த யுத்தத்தின் பின்பு இந்த வடபகுதியிலே கட்டப்பட்ட வீடுகளுக்கான ஓடுகள் தென்பகுதியிலே இருந்து அதுவும் உடைந்த கழிவு ஓடுகளை கொண்டு வந்து எமது யுத்தத்திலே பாதிக்கப்பட்ட மக்களை ஏமாற்றி வித்து விட்டு போன நிலைமையை தொடர்ந்து நாம் இந்த சபையிலே சுட்டிக்காட்டி கொண்டு வருகின்றோம். ஆனால் அந்த தொழிற்சாலையை ஆரம்பிக்காத இந்த அரசு தொழிலாளர்களை பாதுகாக்கின்ற இந்த சட்ட மூலத்தின் ஊடாக தனியே தென்பகுதியில் உள்ள தொழிலாளர்களை மட்டும் பாதுகாப்பதற்காக இந்த சட்ட திருத்தத்தை கொண்டு வந்திருக்கின்றதா என்ற ஒரு கேள்வியை நான் இங்கு முன்வைக்க விரும்புகின்றேன். இதனை விட இந்த யுத்தத்தின் பின்பு நெல் உற்பத்தி அபரிமிதமான ஒரு உற்பத்தியாக வடகிழக்கு பகுதியிலே காணப்படுகின்றது. ஆனால் அந்த நெல்லை மூலப்பொருளாக இருக்கின்ற நெல்லை முடிவு பொருளாக மாற்றக்கூடிய வகையிலே பொருத்தமான நடவடிக்கைகள் இதுவரை மேற்கொள்ளப்படவில்லை. யுத்தத்தின் பின்பு கூட்டுறவு சங்கங்களுக்கு யுஎன்டிபி நிறுவனத்தின் ஊடாக மில்லுகள் அமைத்து கொடுக்கப்பட்டிருந்தாலும் அந்த மில்லை இயங்க வைப்பதற்குரிய நடவடிக்கைகள் எடுக்கப்படவில்லை. பாரிய நிதி முடங்கி போய் மில் கட்டப்பட்டு அந்த மில்லுகள் பாவிக்க முடியாத அந்த உற்பத்தியை நெல்லை மூலப்பொருளாக இருக்கின்ற நெல்லை முடிவு பொருளாக மாற்ற முடியாத நிலை தொடர்ந்து காணப்படுகின்றது. இந்த யுஎன்டிபி நிறுவனத்தால் கட்டப்பட்ட இந்த மில்லுகளை இயங்க வைக்கக்கூடிய ஒரு நிலைப்பாட்டை பொருத்தமான வகையிலே இந்த அரசு விரைவில் நடவடிக்கை எடுக்க வேண்டும். இதே போன்றுதான் பால் உற்பத்தியும் இந்த வடபகுதியிலே மிகவும் அபரிமிதமான உற்பத்தி. இந்த பாலை பாலாகவே தென்பகுதிக்கு கொண்டு செல்கின்றார்கள். எமது மக்கள் ஒரு லிட்டர் பாலை 55 ரூபாவுக்கு விட்டுவிட்டு 100 மில்லி லிட்டர் மைலோ மில்க் பாக்கெட்டை 55 ரூபாவுக்கு வேண்டி குடிக்கின்ற ஒரு நிலை தொடர்ந்து காணப்படுகின்றது. இந்த யுத்தத்திலே பாதிக்கப்பட்ட இந்த பகுதியிலே வயல் செய்கையாக இருக்கலாம், கால்நடை வளர்ப்பாக இருக்கலாம், பொருத்தமான வசதி வாய்ப்புகள் ஏற்படுத்தி கொடுக்கப்படவில்லை. எமது மக்கள் பன்றைக்கு காவல் இருப்பவர்களாகவும் யானைக்கு காவல் இருப்பவர்களாகவும் தொடர்ந்து பாதிப்புகளுக்கு உள்ளாவர்களாகவும் இருந்து உற்பத்தியில் ஈடுபடுகின்ற பொழுது அந்த உற்பத்தி பொருட்களால் ஒரு உச்சமான பயனை பெற முடியாத நிலை தொடர்ந்து காணப்படுகின்றது. இதே போன்று இவ்வாறு பாரிய உற்பத்திகளை செய்ய முடியாத நிலை காணப்பட்டாலும் இந்த யுத்தத்திலே பாதிக்கப்பட்ட குறிப்பாக பெண்கள் குழுக்களாக இணைந்து சிறு கைத்தொழில் சாலைகளை பதிவு செய்து அவர்கள் பாய் நெசவு, தையல் தொழில், உணவு பதனிடுதல் போன்ற வேலைகளை அவர்கள் செய்து வருகின்றார்கள். ஆனால் அவர்களது உற்பத்தி பொருட்களுக்கு சரியான ஒரு சந்தை வாய்ப்பு, அந்த சந்தை வாய்ப்புக்குரிய ஒரு பொறிமுறை அல்லது அந்த அதற்குரிய ஒரு சரியான விலை நிர்ணயம் இவை இன்மையால் பல பெண்கள் தங்களுடைய வீட்டு முயற்சியிலே செய்கின்ற தொழில்களை அவர்கள் இன்றைக்கு
கைவிடுகின்றனர். You have 1 minute more.
Thank you. தொடர்ந்து பாதி எனவே இந்த எவ்வாறாக ஊழியர்களை பாதுகாப்பதற்காக சட்டம் இயற்றப்படுகின்றதோ அதனின் மேலாக இந்த யுத்தத்திலே பாதிக்கப்பட்ட மக்களை கருத்திலே கொண்டு அவர்கள் சுயமாகவே தொழில்களை மேற்கொண்டு வருமானத்தை அதிகரித்து தங்களது வாழ்க்கை தரத்தை உயர்த்தக்கூடிய ஒரு சூழலை இந்த அரசு உருவாக்க வேண்டும். இந்த வகையிலே இந்த தொழிலாளர்களில் கண்ணியமாக அல்லது அவர்களில் அக்கறை உள்ள இந்த அமைச்சர்கள் எமது வடகிழக்கு பகுதியை மிகவும் உன்னிப்பாக அவதானித்து அவர்களுக்கு வேலை வாய்ப்பை கொடுக்கக்கூடிய வகையில் கைவிட்ட தொழிற்சாலைகளை மீள அமைப்பதற்கும் நடைபெற்றுக் கொண்டிருக்கின்ற குடிசை கைத்தொழில், சிறு கைத்தொழில்களை ஊக்குவிக்கின்ற வகையிலும் விசேட கவனம் செலுத்த வேண்டும் என்று கேட்டு நிறைவு செய்கின்றேன். நன்றி.
தேங்க்யூ.